සභාව කල් තැබීම.
ගරු මුලසුන්ට ගරු නීජ කතාන ඇතුමන පාල්මේන්තුව හෙට දින නම් 2024 ජූලි මාස 24 දින පූර්වභාග 9:30ට රැස්විය යුතුයි.
සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු හේසාවිතානගෙ මැතුවා.
ඉස්සුදී ගරු නියෝජ කතානායකතුමනි, අද කල්තබන අවස්ථාවේ යෝජනා විදියට පාසල් අධ්‍යාපනයේ ඇති අවිධිමත්භාවයන් නිසා රටේ තරුණ දරුවන් විශාල ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනය අතහරින අතර ඔවුන් වෙනුවෙන් නිසි වැඩසටහනක් මෙතෙක් ක්‍රියාත්මක නොවේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තාරුණ්‍ය විවිධ හේතුන් මත තමගේ ජීවිතයේ වටිනා කාලය නිකුරුණේ ගෙවා තමයි. විවිධ වෘත්තීය දක්ෂතා ඇති ශ්‍රී ලාංකේය තරුණ පරම්පරාවද කිසිදු ඇගීමකට ලක් නොවන අතර අපේක්ෂා භංගත්වයට පත් තාරුණ්‍ය එකම අරමුණ මාතෘභූමිය හැරදා වෙනත් රටකට යාමයි. තරුණයාගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන රටේ අනාගතය උදෙසා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය මොහොතක් වන කාල සීමාව තුළ ඊට සාධනීය පියවරක් තැබිය යුතු අතර තරුණයන් නිසි වටිනාකමක් දිය යුතුයයි මම මේ ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ යෝජනාව ගෙනාවේ අපට මතකයි මේ ආර්ථික අර්බුදය ආපු වෙලාවේ මේ ආර්ථික අර්බුදයට තියෙන එකම විසඳුම සහ ආර්ථික විශේෂඥයන් කියන විසඳුම මේ රටේ බුද්ධි ගලණය වීම, නැත්තම් මේ රටේ බුද්ධිමතු රට හැරයාම හරි දෙයක්ක නිවැරදි දෙයක් කියන ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් රූපවාහිනී වැඩසටහනකදී කිව්වා. ඉතින් අපි ඒ වෙලාවේ ප්‍රශ්න කරා, ඒක හරිද කියලා නෑ, ඒක තමයි ආර්ථික න්‍යායාත්මකව නිවැරදි කියලා දැඩි තර්කයක් ගේ නැතුව මම එදා ඉඳලා කල්පනා කරා මොකද්ද මේ මතය කියන කාරණාව. ඉතින් දැන් අද මේ මොහොත වෙනකොට අපේ රටේ වෛද්‍යවරු සම්පූර්ණ මේ රටේ ඇතෑරලා දාලි වෙලා විශාල වශයෙන් යනවා. ඉංජිනේරුවරු වෘත්තිකයන් විශාල වශයෙන් මේ රට හැරදාලා යනවා. අධ්‍යාපන ඇමතුමා මෙතන ඉන්නවා. ගුරුවරු කී දෙනෙක් මේ රටේ තමන්ගේ අර පහුගිය කාල සීමාවේ ලබා දීපු ඒ අවස්ථාවක අවුරුදු 5ක් නිවාඩු ලබාගෙන කොච්චර ප්‍රමාණයක් ගිහිල්ලා ඇද්ද? ඒතර අපේ රටේ වෘත්තිකයන් රට හැර යාම හරහා විදේශ විනිමය අපේ රටට එන ඒම තුලින් රටේ ආර්ථිකමය ප්‍රශ්න විසඳා ගැනීම හරහා රට සංවර්ධිත මාර්ගයට ගෙනියන්න පුළුවන් කියලා විශ්වාසයක් එනවනම් ඒක මං හිතන්නේ තර්කානුකූල නැහැ. මේ රටේ එහෙමනම් අන්තිමේදී බුද්ධිමතුන් නැති කාන්තාරයක් බවට පත් වෙයි. ඒක නිසා ඒ ගැන අපේ රටේ මේ වර්තමාන ආණ්ඩුව රජය තුළ කිසි උත්තරයක් මේ වෙනුවෙන් මේ තාක් දුරට ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. ඒ ගැන විශේෂයෙන්ම මේ වෙලාව අවධානයට ලක් කරනවා. ඒ වගේම තමයි ගරු ඇමතුමත් එක්ක අපි මේ අමාත්‍යාංශයේ බාර ගන්න පෙර ඉඳලා අපි කිව්වා ඔබතුමා මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බාරගත් මොහොතේ පෙර ඉඳන් කතා කරා මේ රටේ අධ්‍යාපනය තුළ ව්‍යූහාත්මක වෙනසක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ රටේ මේ ප්‍රශ්න ගොඩකට උත්තරේ, මේ රටේ තියෙන ප්‍රශ්න බොහෝමයකට තියෙන එකම පිළිතුර මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. ඒක සාම්ප්‍රදායිකව යල්පැන ගිය ක්‍රමවේදයන් තුළ වසර ගණනාවක් පැමිණීම හේතු කොටගෙන ලොකු බෙදීම් විෂමතාවයන්, ඒ වගේම ජාත්‍යන්තරයත් එක්ක ගැටෙන්න පුළුවන් ආකාරයේ දරුවෙක් අධ්‍යාපනය අවසන් කළ එළියට දෙන්න පුළුවන් හැකියාව අපේ රටට අහිමි වෙලා තියෙනවා. දැන් මම සරල උදාහරණයක් ගන්න. දැන් අපේ සමහර වෙලාවට අපේ කියවෙනවා මේ රැකියාව දෙන්න ගියාම ලොකු ප්‍රශ්නයක් තියෙනවා, වැඩිපුර ඉන්නේ අපේ රටේ කලා උපාධිධාරී. ඒක ඇත්ත. කලා උපාධිධාරීන් ඉන්නේ, කලා උපාධිධාරීන්ට රැකියාව දෙන්න ගියාම පෞද්ගලික අංශයේ මම හිතන්නේ විශාල වශයෙන්ම ඒ අවශ්‍ය අවස්ථාව තැන ලබා දෙන්නේ නැහැ. ඒකේ වරදකුත් නැහැ. මොකද හේතුව වෘත්තිකයක පෞද්ගලික ආයතනයකට බඳව ගන්නකොට ඒ ආයතනයේ අරමුණු කරා යන්න පුළුවන් දැනුමෙන් සන්නද්ධ කෙනෙක් බඳව ගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් අපේ රටේ කලා උපාධිධාරීන් වැඩිපුර බිහි වෙන්න හේතුව මොකක්ද කියන කාරණාවට මම හිතන්නේ කවුරුවත් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. මම හිතන්නේ ඇමතුමා මේ වෙනකොට යම් යම් පියවරන් අරගෙන තියෙනවා. තාමත් ඒක පාර්ලිමේන්තුව තුළ මේ මහා පොළොවේ පැල කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ තමයි
අපේ මිනිත්තු දෙකක් තියෙනවා.
ඔව්, ග්‍රාමීය මට්ටමේ පාසල් අධ්‍යාපනය ග්‍රාමීය මට්ටමට යනකොට ගමේ පාසල් අධ්‍යාපනය ලබන දරුවටයි කොළඹ ඇතුළු තදාසන නගරවල පාසල් අධ්‍යාපනය ලබන පාසල් දරුවටයි මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන විෂමතාවය මංගිතන් ලොකු ප්‍රශ්නයක් වෙනවා මෙන්න මේ උපාධිධාරීන් බිහිවීමේදී නිකන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට මොනරාගල දිස්ත්‍රික්කයේ හම්බන්තොට අපි නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ වගේ කලා අංශයෙන් පමණ උසස් පෙළ හැදෑරීමේ පාසල් තමයි විශාල ප්‍රමාණයක් තියෙන්නේ. සමහර වෙලාවට සාමාන්‍ය පෙළ ඒ නමයක් ලබා ගන්න දරුවට ඉගෙන ගන්න තියෙන්නේ දුසි ඔබතුමාත් නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජක කතානායකතුමනේ කලාංශයේ විතරයි ආසන්න පාසලක්. ඉතින් දරුවට මූල්‍යමය හැකියාවක් නැත්නම් නගරේ පාසලෙන් අනේ ඉතින් කලාංශය ඉගෙන ගන්නවා. කලාංශය ඉගෙනගෙන ඒ තුනක් අරගෙන ඉවර වෙලා විශ්වවිද්‍යාලයට එනවා. හැබැයි ලබා ගන්න උපාධිය කලා උපාධියක්. ඒ දරුවගේ අධ්‍යාපන ඉවර වෙලා රැකියාවක් ලබන වෘත්තිකයෙක් වෙන්න ගියාම යම් කිසි අපහසුතාවකට ලක් වෙනවා. ඉතින් මම හිතනවා අධ්‍යාපනයේ තියෙන විෂමතාවයේ වගේම ඒ අවශ්‍ය පහසුකම් සමානව බෙදී නොයාම මේකට හේතුවක් වෙනවා. මම මේ කෙටියෙන් කියන්නේ වෙලාව සීමිත නිසා. කරමතුමා මේ ප්‍රශ්නේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟ කාරණාව අපේ රටේ තරුණයා ගැන. අපේ රටේ තරුණයන් වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව මේ වගේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ හැම ආයතනයකම වෙන්නේ හරි සාම්ප්‍රදායික ක්‍රියාවලියක්. දැන් වෘත්තීය පුහුණු අධිකාරිය හරහා රටේ වෘත්තිකයන් නිර්මාණය කරන සාමාන්‍ය පෙළින් එළියට යන දරුවට, උසස් පෙළින් එළියට යන දරුවට වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන්න කියලා අපි කියනවා. ඒ වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන්න කියලා කරු නියෝජක කතානායකතුමනි, ඒ දරුවට වෘත්තීය අධ්‍යාපනයට එන්න කියලා රැකියාවක අභිමුඛ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දෙන්න තරම් ආයතනවල උමනාවක් නැහැ. ඒ හැකියාව නැහැ. ඒ අවශ්‍ය පහසුකම් ටික නැහැ. ඒ ආයතනවල තියෙන මඟ පෙන්වීම නැහැ. මා විශ්වාස කරනවා අඩුම තරමේ මම යෝජනාවක් විදියට ගේනවා. තරුණ කටයුතු ඇමතිවරයා තරුණෙක් විදියට හරින් ෆර්නාන්ඩෝ ඇමතිතුමනි, තරුණ සේවා සභාව මේ දැන් තියෙන තැනින් එහාට ගිහිල්ලා ටිකක් පුළුල්ල හිතන්න ගිහිල්ලා වෘත්තීය අධ්‍යාපන ලබා දීමේ වගකීම මේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අධිකාරියත් මේකට එකතු කරගෙන ජනාධිපතිතුමාටත් එක්ක කතා කරලා මේක තරුණ සේවා සභාවේ පියවරක් ගන්න. මෙරටේ වෘත්තිකයන් විදියට අපි කිමු විදුලි ඉංජිනේරුවෙක් වරේක් වෙනකන් යන්න පුළුවන්. අද ගෙදරක වයරින් වැඩක් කරගන්න අපේ ගම්වල මිනිස්සෙක් නැහැ. හැබැයි මා විශාල ගාණක් ගන්න හොයාගන්න කෙනාට තරුණයා එවෙනුම් උනන්දු කරන්න අවශ්‍ය කටයුතු කරන නිසා මම හිතන මේ වෘත්තීන් හදන්න තරුණ සේවා සභාවත් එක්ක එකතු වෙලා ලංකාව පුරා වැඩසටහනක් කරනවා නම් මේ රටේ තරුණිය ත්‍රිවිල් එකට යන එකක් නැහැ. මේ රටේ තරුණියා ගාමන්ට් එකක් කරන එකක් තරුණිය බලාගෙන ඉන්න එකක් නැහැ. රටේ තරුණිය නිසි කළමනාකරණයක් කිරීම සඳහා තරුණ කටයුතු ඇමතිවරයාගේ, විශේෂම අධ්‍යාපන අමාත්‍යවරයාගේ, ජනාධිපතිවරයාගේ අවබෝධය තුල නැත්තං ඒ මැදිහත් වීම තුල නිසි ගමනක් යන පුළුවන්. එහෙම නැතුව තරුණයාට උඹ රටපලයන් කියලා මේ රට දියුණු කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් ඒක මුසාවක්. අවසාන වශයෙන් කියනවා මේ රටේ තරුණයා වෙනුවෙන් නිසි තැන ලබා දීලා ඒ වෙනුවෙන් කළ හැකි දේ කරන්න. තරුණයාගේ අනාගත මේ රටේ සම්පත්, තරුණියේ සම්පත රටේ සංවර්ධනය කරා අරගෙන යන්න පුළුවන් අවශ්‍ය පරිසරයක් හදා ගැනීම වත්මන් ආණ්ඩුවේ රජයේ වක්කීම එක පැහැර හැරියට බලාපොරොත්තු වෙනවා. අපේ රජයක් තුලදී ඒ අත්හල නොහැකි වගකීම මේ රටේ තරුණිය වෙනුවෙන් ඉටු කරන්න.
බෞද්ධ කර්මන්තවන යෝජනාව ස්ථිර කිරීම කර රෝහණ බණ්ඩාර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු පහක් කාලයක් තියෙනවා.
මිනිත්තු පහයි.
පහය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ හේෂාවිතාන මැතිතුමා අද දවස ඉතාම කාලෝචිත යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා. ඒ යෝජනාව මම විසින් ස්ථිර කරන ගමන්ම මම හිතන්නේ අධ්‍යාපන ඇමතිතුමත් මේ සභාව නියෝජනය කරමින් මේ මොහොතේ ඉන්න අතරේ අපි දන්නවා, අපි හැමෝම දන්න කාරණයක්, අධ්‍යාපන ඇමතිතුමත් මම හිතන්නේ විශාල උත්සාහයක් දරමින් මෙරට අධ්‍යාපනය වෙනස් කරන්න උත්සාහ දරමින් ඉන්නවා. හැබැයි ප්‍රායෝගිකව අපේ රටේ අද වෙනකොට මේ ලබන අධ්‍යාපනයේ ප්‍රතිඵලය අවසානයේ මම දැන් කීප වතාවක්ම අපේ ඇමතිතුමාටත් වෙලා කතා කරා, අපේ දරුවෝ විශාල ප්‍රමාණයක් උපාධියක් ලබාගෙන අද එළියට වෙලා රැකියාවක් ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් ඒ කට්ටිය අවසානයේක චෝදනාවක් බවට පත් වෙලා අවසානයේ පෙළපාලි උද්ඝෝෂණ යන තත්ත්වයට පවා ලොකු මේ නැඹුරුතාවයක් ඇති වෙන තත්ත්වයට ඇති වෙලා තියෙනවා. ඉතින් ඇයි මේ වෙලා තියෙන්නේ? අපේ අධ්‍යාපනය තුල අපි දන්නවා මේ රටේ උපාධිය දක්වා යන්න පුළුවන්නේ අධ්‍යාපනයෙන් බේරිලා බොහොම සීමිත වෙච්චි අධ්‍යාපන වලින් යම්කිසි වැඩි දක්ෂතාවයක් තියෙන පිරිසකට තමයි උපාධියකට යන්න පුළුවන්. හැබැයි උපාධිය ලැබපු, ඒ කියන්නේ අපේ අධ්‍යාපනයෙන් බේරිච්ච හොඳම ස්ට්‍රීට් එක අවසාන උපාධියක් අරගෙනත් මේ පාරේ මහපාරේ බෝඩ් ලෑල්ලක් අරගෙන රජයට බලපෑම් කරන පිරිසක් බවට පත් වෙලා තියෙන ඇයි? ඉතින් මේ මේ කාරණයට හේතුව තමයි පෙරට අධ්‍යාපනයේ ලෝකෙත් එක්ක අප්ඩේට් වෙලා ඉස්සරහට අවිලා තියෙනවද කියන කාරණේත් එක්ක තමයි අපිට මේ தත්ත්වයට මූණ දෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඒ උපාධිධාරියා රැකියාවක් නැතුව වෙළඳ මේ රැකියාවක් නැතුව පාරේ වේලෙනකොට අනිත් පැත්තෙන් අපේ රටේ විශාල ව්‍යාපාර සහ අනිකුත් ශේෂ් පුද්ගලිකංශේ රැකියාවට පුද්ගලයන් නැතුව බොහොම දැන්වීම් දදද විදේශ රටවලින් ගෙනලපුවා පියව ගන්න අවස්ථාවල අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි මෙරටේ සහ ලෝකේ රැකියා වෙළඳපොළට ගැලපෙන අධ්‍යාපනයක් අපේ රටේ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය බොහොම පැහැදිලිව තියෙනවා කියන එක මේ හරහා අපිට බොහොම පැහැදිලි. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මම හිතන්නේ අපි වෘත්ති අධ්‍යාපනයට යා යුතු තියෙනවා. අපේ රටේ බොහොම ඉන්න හුඟක් වෙලාවට කාර්මික විද්‍යාලවලින් සහ පුද්ගලිකව ගිහිල්ලා හුඟක් ගැරේජ් වල වැඩ කරලා හොඳ වැල්ඩර්ස්ලා ඉන්නවා. අපේ වැල්ඩින් කරන්න පුළුවන් දරුවෝ ඉන්නවා. හැබැයි ඒ දරුවෙකුට අපි දන්න යුරෝප රටවල ලක්ෂ 80කට වැඩිය මාසික වැටුපක් ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි එහෙම තිබුණට අපේ රටෙන් ඒ රටට දරුවෙක් යවා ගන්නට හැකියාවක් නැහැ. අපේ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම ඒ අවශ්‍ය කරන විභාග ටික සමත් කරන්නට හැකියාවක් නැති නිසා අපේ හොඳ පුහුණුව තියෙන ඒ සඳහා සමාජ පුහුණුව තිබුණට සහතිකයක් නැහැ. NVQ සහතිකයක් ජාත්‍යන්තර පිළිගන්න විදිහේ සහතිකයක් අපේ දරුවෝ ගාව නැහැ. ඒ සහතිකයේ තිබුණත් අනිත් පැත්තෙන් ඒ දරුවට ඉංග්‍රීසි දැනුම නැහැ. ඒ කියන කාරණේ නිසා ලෝක වෙළඳපොලේ හිගයක් පවතින ඒ රැකියාවල අපිට පුරවන්න හැකියාවක් නැහැ. ඒ වගේම ජලනල කාර්මිකයන් ගත්තාම විශාල ඉල්ලුමක් ලෝක වෙළඳපොලේ තියෙනවා. සම වෙළඳපොලේ අනිත් පැත්තෙන් මෝටර් මැකැනික්ලට ගත්තාම විශාල ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපේ රටේ අපි හැමදාම කලා උපාධියක් කරපින්නාගෙන ඔක්කොම ගත්තාම ඉන්නේ සිංහල නැත්තම් බෞද්ධ ශිෂ්ටාචාරය, දේශපාලන විද්‍යාව ඔය කියන විෂයන් ටිකකට පමණක් සීමා වෙච්චි අධ්‍යාපන ක්‍රමයක් තුල අපේ රටේ මේ තත්ත්වෙට නිර්මාණය වෙලා තියෙනවා. මම හිතන්නේ අපේ රටේ අධ්‍යාපනයේ පරිගණක දැනුම ඉංග්‍රීසි තාක්ෂණයත් එක්ක වගේම මේ ලෝක වෙළඳපොලේ අද තාක්ෂණ අද ලෝකෙත් එක්ක දියුණු වෙනකොට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය කරන විෂයන් ටික හඳුනාගෙන වෘත්තීය පුහුණුවත් එක්ක මේ ගොඩනගාන්න පුළුවන් වැඩපිළිවෙල මම හිතන්නේ උත්සාහයන් දරනවා. ඒක ප්‍රමාණවත් නොවන තත්ත්වෙ තමයි අපිට තියෙන නිසා ඒකට අවශ්‍ය කරන භෞතික සම්පත් වල හිගතාවයන් තියෙන බුල. හැබැයි අනිත් පැත්තෙන් බලපුවම අමුතුමනි අපේ රටේ දැන් උසස් පෙළ විභාගය ගත්තා. උසස් පෙළ ආධාරක දරුවෝ අපි උසස් පෙළ ආධාරණ්ඩ අපේ දරුවෝ යවනවා. අපේ විද්‍යාලවල ඇතුළත් වුණාම ඉස්සෙල්ලාම දානවා නීතියක් 80% නැත්තම් විභාගයට ඉදිරිපත් වෙන්න දෙන්නේ නැහැ කියලා. අවසානයේ කොහොම හරි ඒ දරුවා විභාගයටත් ඉදිරිපත් වෙනවා. හැබැයි පාසලට ගොඩ වෙලා බලන්න උසස් පෙළ දරුවෝ කීයෙන් කී දෙනාද පාසලට එන්නේ. එතකොට මේ විද්‍යාලයට අනිත් පැත්තෙන් එතකොට විද්‍යාලයට එන්නේ නැහැ. එතකොට විද්‍යාලයේ අපේ තියෙන භෞතික සම්පත්තික මානව සම්පත්තික එහෙම් පිටින්ම අපරාධේ. එතකොට ඒක කළමනාකරණය කරලා මේ ටික අපිට අවශ්‍ය කරන විදිහට පළගස්සන්න පුළුවන් නම් අනිත් පැත්තෙන් තමයි මේ අපේ කාලයේ කොච්චර ප්‍රමාණයක් මේ දරුවන්ගේ අපත යනවාද කියන කාරණේ. දැන් අපි දන්නවා සාමාන්‍ය උසස් පෙළ කරන ළමයින්ගේ පාසලේ අපි යනවා සතියක්. සතියක් ගිහලා පැය 8-8 ඉගෙන ගන්නවා. හැබැයි අවසානයේ සතියන්තේ පැය දෙකකින් ඒ සතියක විෂය ආවරණය කිරීම පුද්ගලික පන්තියේදී කෙරෙනවා. එතකොට සතියක් ඉස්කෝලේ ඉගෙන ගත්තොත් ඒ පැය දෙකකින් උගන්වන එක ප්‍රමාණය ඇද්ද? හැබැයි ඒ පිළිබඳ ළමයින්ගේ සෑහීමකට පත්වීමක් තියෙනවා. දෙමව්පියන්ගේ සෑහීමකට පත්වීමක් තියෙනවා. මොකද විද්‍යාලයට පැය 8ක් උගන්වලත් ප්‍රමාණය හැබැයි 6ක් උගන්වනට වැඩිය දරුවක් මේ පාසලට නැතුවට පන්තියට යවන දෙමව්පියෝ උනන්දුවක් තියෙනවා. මොකද ඒ ආවරණය වීම තුළ දරුවෝ විභාග ජයග්‍රහණය කරනවා කියන එක නැත්තම් විභාගේ ජය ගන්නවා කියන විශ්වාසය තුළ දරුවෝ සහ දෙමව්පියෝ විශාල උනන්දුවකින් අද රජයේ පාසල්වලට උසස් පෙළට හදාරන්න එනවට වැඩිය පුද්ගලික පන්තිවලට යන්න ප්‍රවෘත්තාවයක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් පුද්ගලික විශ්වවිද්‍යාලවලට යොමු වෙන්නට අපේ දැන් උසස් පෙළ සාමාන්‍යයෙන් ගත්ත කට්ටිය සාමාන්‍ය පෙළටත් උසස් පෙළත් නොකර දැන් දෙමව්පියෝ පෙළ ගැහිමින් ඉන්න පුද්ගලික විශ්වවිද්‍යාලවල සාමාන්‍යයෙන් වලින් පස්සේ ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා උසස් පෙළ නොකර උපාධිය දක්වා යන තත්ත්වෙට මේ නිර්මාණය කරගෙන තියෙන නිසා දරුවන්ගේ කාලය මේ හරහා ගියපුවාම අතේ යමක් තියෙන දෙමව්පියන්ට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි යමක් අතේ සල්ලි ප්‍රමාණයක් නැති දෙමව්පියෝ මේ තත්ත්වෙට ගේන්නේ කොහොමද? තමන්ගේ දරුවා අපරාධේ තමන්ගේ කාලේ මේ අපරාධය යනවා කියන එක තමයි ඒ දෙමව්පියන්ගේ මුදලක් තියෙන කෙනෙක් ණය වෙලා හරි තමන්ගේ දරුවා උසස් පෙළ කරන එක අපරාධයක් බවට අද බොහොම දෙනෙක් විශ්වාස කරන තැනට අපේ රටේ අධ්‍යාපනය හැඩ ගැහිලා තියෙනවා. ඒ නිසා ගරු අමතුමනි කාලයත් ඉක්ම ගිහිලා තියෙන නිසා මම මේ කෙටියෙන් බොහොම කියන්නේ මේකේ ලොකු බැරෑරුම් කර්ණකතු ගවන්න ගොණනාවක් තියෙනවා. ඒ නිසා අපි අධ්‍යයනයක් කරලා අපේ පාසල් පද්ධතිය තුල අද වෙනකොට උසස් පෙළ නම් සම්පූර්ණ සාමාන්‍ය පෙළ බොහෝ වෙලාට නෑ. නමුත් සාමාන්‍ය පෙළ දරුවා තම පාසලට එනවා. හැබැයි උසස් පෙළ දරුවා විශාල ප්‍රමාණයක් පාසලට එන්නේ නැහැ. ප්‍රිවිෂන් පටන් ගත්තට පස්සේ නම් කොහොමවත්ම පාසල් වල දරුවෙක් දැක ගන්න නැහැ. ඒ නිසා ඒ කාල සීමාවේ අපේ එක පැත්තක විද්‍යාල වල ගුරුවරුන් හිගයක් ගැන කතා කරනවා. අපේ සමහර ඉස්කෝල වල භෞතික සම්පත් හිගයක් ගැන කතා කරනවා. හැබැයි මේ සියල්ලම අපේ විද්‍යාල වල නිකන් අපරාධය යනවා කියන එක බොහොම පැහැදිලිව පේනවා. මේ කාරණේ නිසා මේ සියල්ල හරියට ගලපාගෙන අපේ රට ලෝකෙත් එක්ක අප්ඩේට් වෙච්ච ලෝක ශ්‍රම වෙළඳපොළට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ නිර්මාණය කරලා දෙන්නට ඔබතුමා අද මේ කාල සීමාව ඔබතුමාගේ කාලේ තව මොන විද්‍යාවල් දායිද නමුත් නීත්‍යානුකූලව දැන් මේ රජයේ නැත්නම් ජනාධිපතිවරයාගේ කාල සීමාව අවසන් වීගෙන ඉතින් මේ කාල සීමාවේ බැරිුණත් ඔබතුමා යම්සි අදිතාලමක් ෆවුන්ඩේෂන් එකක් මේ සඳහා ආරම්භ කරොත් මම හිතන්නේ ඒක අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් රටේ සහ රටේ උන්නතිය අනාගතය වෙනුවෙන් විශාල කාර්යභාරයක් වෙයි කියන එක ප්‍රකාශ කරමින් ඔබතුමාට ඒ වෙනුවෙන් සත්‍ය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනා කිරීම මගේ වචන සෝප ප්‍රාර්ථනා කරන බොහොමත්ම ස්තුතියි.
භවන් සත්‍ය ඔබතුමා ගරු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාලීන වශයෙන් වැදගත් වන ප්‍රශ්නයක් පිළිබඳව තමයි ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා යෝජනාව ඉදිරිපත් කළා. ගරු බණ්ඩාර මන්ත්‍රීතුමා ස්ථිර කළා කතා කළේ. මම මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අමාත්‍යංශයේ වගකීම බාරගත්තේ කවුරුත් ඒ වගකීම බාර නොගත් අවස්ථාව. ඒ වෙලාවේ ඇමතිකම් පවා දාලා ගියා සමහරු. ඒ වෙලාවේ මේක බාර ගන්නකොට රටේ තිබුණ තත්වයෙන් අද තිබෙන තත්වයට මට ඕනේ කළේ යථා තත්වයට පත් කර ගැනීම. එතනින් එහාට යන වැඩපිළිවෙලත් ඒ සමගම ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා යම් තාක් දුරට. මම කරුණු කීපයක් කියන්නම්. විශේෂයෙන්ම මේ මං සංඛ්‍යාලේඛන ටිකක් දෙන්නම්. සාමාන්‍ය දැන් පසුගිය වර්ෂයේ උසස් පෙළට පෙනී හිටියා 333,000. ඒකෙන් 170,000ක් ප්‍රවේශ සඳහා සමත් වුණා. 170,000ක් විෂන් තුනක් සමත් වුණා. හැබැයි එයින් 41,000ක් 3,000ක් තමයි මේ අවුරුද්දේ 42,000ක් විතර තමයි විශ්වවිද්‍යාල 17ම සියලු පාඨමාලාවට බඳවගන්නේ. පාඨමාලා තියෙනවා 860කට වඩා උපාධි පාඨමාලා. දැන් මේ පාඨමාලා 860න් කොයිතරම් ප්‍රමාණයක් යල්පැන ගිහිල්ලාද, කොයිතරම් ප්‍රමාණයක් අනාගත ලෝකයේ රැකියා නිර්මාණය වෙනකොට ඒවට සූදානම්ද කියන කාරණය විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ප්‍රධාන ගැටලු. අද 43,000ක් ඇතුල් වෙනකොට අපි තුමු දල වශයෙන් 40,000ක් අවුරුද්දකදී පිට වෙනවා නම් ඔය 40,000න් වෛද්‍ය පීඨයේ 2,500ක් පමණ, ඉංජිනේරු පීඨයේ 2,200ක් විතර, ආපහු ක්වොන්ටිටි සර්විස්ලා යම් ප්‍රමාණයක්, මාකටිං ඔය වගේ කීපයක් හැරුණාම 30,000ක් විතර රැකියා විරහිත වෙළඳපොළට එකතු වෙනවා. මේ සමස්ත ගණන් 40%ක් කලා උපාධිධාරී. ඒක කලා උපාධියෙත් තියෙනවා විවිධ ක්ෂේත්‍රයන්. අපි තුමු සමහරු ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාවත් එක්ක කරනවා, සමහරු මාධ්‍ය එවැනි විෂයන් එක්ක කරනවා. ඒ විදිහට එනවා. දැන් මේ ඔක්කොම රැකියාවක් නැති වුණාම අන්තිමටම එන්න තියෙන තැන තමයි එන්නේ ගුරු වෘත්තියට. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් අපේ රටේ පාසල් පද්ධතියේ 10,026 පාසල් 5,000ක් විතර තියෙන්නේ 200ට අඩුයි. එකේ බී පාසල් තියෙන්නේ 925ක් විතර. 100ව තිනව තව 900ක් විතර. දෙකම එකතු වෙනකොට උසස් පෙළ තියෙනව තිනව 2,000. මේන් එකේ බී එකේ තමයි කලා වාණිජ විද්‍යා සහ අර තාක්ෂණ පීඨ පටන් ගත්තාම තාක්ෂණ වේදේ තියෙන්නේ. දැන් එතකොට තාක්ෂණ වේදේ හඳුන්වා දුන්නේ අපසි විශාල ඉල්ලුමක් ඒකට තිබුණා. දැන් ඒක තාක්ෂණ වේදේ තව කොටස් තුනක් තියෙනවා. එතකොට මෙන්න මේ තත්වයක් තුල තමයි අපි දැන් මේ ඉස්සලාම තිබුණු தත්ත්වය අපි පාලනය කරගත්තා. ගුරු උනතාවයන්ගෙන් මේ වෙනකොට සෑහඳුළු සම්පූර්ණ කරලා තිනවා. ඔය සංවර්ධන නිලධාරීගේ ප්‍රශ්නත් අපි ඊයේ විසඳුවා මා ශ්‍රේෂ්ඨාධිකරණයේ සමතෙකටපත් කළා. ඊළඟ සත දෙකේදී එයාට පුළුවන් ගුරු අභ්‍යාස ලාභින් හැටියට පළාත් මට්ටමේ තියෙන සමුග පරීක්ෂණයෙන් පස්සේ විෂය ගලපෙනවා නම් ඒ සියලු දෙනා අභ්‍යාස ලාභින් කළා. අවුරුදු 3ක් තුලදී පශ්චාත් උපාධි ඩිප්ලෝමා ලබා ගත්තාම ඒගොල්ලන්ට ගුරු සේවයට එන්න පුළුවන්. එහෙම තමයි ඒකගතාවේ ඇති වුනේ වයස් සීමාවනුත් එක්ක. දැන් ඒ අනුව පාසල් වල තියෙන දැන් අපි සති දෙකකට කලින් පත්තියුම් දුන්නා 2,300ක්. එයින් 1,800ක් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, විදේශ භාෂා සහ තාක්ෂණ වේදේ. 453ක් ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරීන්. දැන් ඒ ටික අපි යවුවා. ඒ ටික පාසලට යවුවාම එයින් කීප දෙනෙක් එනවා පාසලට වාර්තා කරන්න කලින් ස්ථාන මාරු කරගන්න. අපි පාසලට යොදවලා තින්නේ ගුරුවරු ඌණතන් වලට. ලංකාවේ ඕනතනක සේවය කරන්න ඕනේ කියලා තමයි යන්නේ. හැබැයි ඉස්සලාම එන්නේ මාරු හදලා අපි එකක්වත් වෙනස් කළේ නැහැ. ඒගොල්ලෝ පුහුණුවට කැඳවලා තිනවා අගෝස්තු 2 වෙනිදා. පුහුණුවේදී සුහද මාරුවීම් පිළිබඳව සලකා බලන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි වෘත්තීය පුහුණුව පැත්තට ගත්තොත් මෙතුමන්ලා කියන එක හරිය විශේෂයෙන්ම ආර්ථික පසුබෑමට ලක් වෙච්ච අවස්ථාවේ අරගලෙන් පස්සේ විශාල වශයෙන් අපේ පාඨමාලාවට තරුණ තරුණියෝ එකතු වුණා. දැන් මේ වෙනකොට අපේ රටේ තියෙනවා මොකද වෘත්තීය පුහුණු අංශයත් එහි තියෙන නිසා රාජ්‍යංශයෙන් නව බඳව ගැනීම 2023 88136ක් සිදු වෙලා තියෙනවා. රාජ්‍ය නොවන ආයතනවල 64963ක් මුළු ගණන 153099ක් 2023 වෘත්තීය පුහුණු පාඨමාලාවට ඇවිල්ලා තියෙනවා. මේ සඳහා පාඨමාලා තියෙනවා 8102ක්, රාජ්‍යංශය 8361ක්, රාජ්‍ය නෝන 3741ක්, එකතු 8102ක් පාඨමාලා. මේ අතර තියෙනවා සුපශාස්ත්‍රය, ඊළඟට බේකරි, චෙෆ්, හොටෙල් මැනේජ්මන්ට්, ඊළඟට රූපලාවන්‍ය, ඊළඟට කෙයාගිවර්ස්, ව්‍යාධි වශයෙන් රැකියා වෙළඳපොලේ රැකියා තියෙන එක්ක මෙහෙ නැත්තම් පිටරටවල තියෙන ඒවා තමයි මේ පාඨමාලට වැඩි වශයෙන් බැඳුනේ. ඊළඟට පුහුණු ආයතන තියෙනවා රාජ්‍යංශය 722ක්, රාජ්‍ය නෝන අංශය 1106ක්, මුළු ගාන 1828ක්. මම මේ සංඛ්‍යා ලේඛන දුන්නේ 2023 වර්ෂයේ විතරක් නව බඳවාගෙන. දැන් ඊළඟට පසුගිය උසස් පෙළ විභාගයට වාඩි වුණහම පස්සේ අපි ප්‍රසිද්ධ කළා අපි ඉලක්ක සහගතව මධ්‍යස්ථාන 300ක් දිවයින පුරා පිහිටෙව්වා වෘත්තීය පුහුණුව සහ මාර්ගෝපදේශයට. විද්‍යානුකූලව තෝරා ගැනීම කළා තොරතුරු තාක්ෂණ ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛව වෘත්තීය පුහුණු පාඨමාලාව. ඒකට 33,000ක් ආවා ලියාපදිංචි වුණා. මාස 4 ප්‍රතිඵල එනකොට ඒක අවසන් වෙලා විශ්වවිද්‍යාලයට යන අය යන්නේ නැති. සෙසු අය අපි යොමු කළා වෘත්තීය පුහුණු පාඨමාලාවලට NEQ4 එක 5-6 වෙනකම් ගන්න. ඒ අයට ඒ තුලින් පුළුවන් රැකියාවක් ගන්න. දැන් ජර්මන් ටෙක් ආයතනය 959 පටන් ගත්තා. දැන් මේ වෙනකොට ඉන්ටෙක් එක අවුරුද්දකට 650ක්. රත්මලාන්ට අවුරුදු 4 පූර්ණ කාලීන පාඨමාලාව අවසන් වෙනකොටම රැකියාව ලැබෙනවා. වැඩි හරියක් ඉන්නේ ලංකාව නෙමෙයි ඕස්ට්‍රේලියාව. එච්චරට ඉල්ලුමක් තියෙනවා. පාර්ට් ටයිම් එකෙත් එහෙමයි. තව 350ක් ගන්න අලුත් පීටේ කිල්නොච්චියට. ඉතින් ඒක නිසා අපි මේකට සැලසුම් හදලා අපි මේ කටයුත්ත කළා. දැන් සාමාන්‍ය පෙළින් පස්සේ ওই තත්ත්වයේ දැන් ඉන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙවර සාමාන්‍ය පෙළ අවසන් වෙන සති දෙකක් තුළ උසස් පෙළ පන්ති පටන් ගත්තා. දැන් උසස් පෙළ පන්තිවල දරුවෝ විභාගයට මේ විෂමාලාව කරගෙන යනවා. ප්‍රතිඵලාවෙන් පස්සේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙයි. ඒතර කාලේ අපත යන්නේ නැහැ. මාස 4ක් අපි ඉතුරු කරලා දුන්න සාමාන්‍ය පෙළ කරපු දරුවන්ගෙන් උසස් පෙළ කරන්න. දැන් උතුරු මැද පළාතේ මම සතිය මොනිට කළා. සූම් මීටින් එකක් ගත්ත බලත් බලධාරින් එක්ක. පළවෙනි සතියේ 100%ක් තිබිච්ච එක දෙවෙනි සතියේ 80%ට වැටුණා. දැන් 60% වෙලා. ඇයි? පාසල් කාලය තුල උපකාර පන්ති දිනවා. දැන් දරුවෝ පාසලට එන්නේ උපකාර පන්තිට යනවා. සමහර තැන්වල හැමතැනම නෙවෙයි. ඇයි? පාසලේ උසස් පෙළ පිළිබඳව විශ්වාසය යම් ප්‍රමාණයකට බිඳ වැටිලා. දැන් පන්ති උගන්වන්නේ මමද? අපේ ලේකම්ද? නිලධාරීද? නෑ, ගුරුවරු. දැන් ගුරුවරු මෙහෙවන්නේ කවුද? වෘත්තීය සමිතිය. දැන් ලෙඩ වෙනවා. ගුරුවරු ලෙඩ වෙනකොට ළමයි පාසල් එන්නේ. ඒ පාසලට නොයන පුරුද්ද ඇති කරගන්න ළමයි ඊට පස්සේ එන්නෙම නෑ. එහෙනම් මේකට තවත් වගකීතු පිරිස් ඉන්නවා. මම මේ අයට කිව්වේ දරුව පාසලේ නැත්තම් උගන්වන්න කෙනෙක් නැහැ. ගුරුවරු හිටියට වැඩක් නැහැ. මේක අපි තේරුම් ගන්න ඕනේ. දෙවෙනි කාරණේ. ඊළඟ අවුරුදු 10 15 20 තුල රැකියාව වෙළඳපොලේ ලංකාවේ හෝ පිටරට නිර්මාණය වෙන වෘත්තීන් වලට අපි උපාධි සහ අනිත් පාඨමාලා සූදානම් කරන්න ඕනේ. දැන් ඒක අපි ආරම්භ කළා තියෙනවා. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ සියලු අභියෝග මැද්දේ 1610 පයිලට් ප්‍රොජෙක්ට් එක දැන් අවසන් වෙගෙන යනවා. ලබන අවුරුද්ද 1610 පෙළපත ඉන්නේ අලුත් පෙළපතක්. එක වැඩ පොතක් වගේ. මොඩියුල ක්‍රමයට ඉන්නේ. ඊළඟට ස්ටීම් අධ්‍යාපනය ඔකට හඳුන්ලා දීලා තියෙනවා. සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනියරින්, ආර්ට්ස්, මැතමැටික්ස්. එතකොට හුදෙක් උපකාර පන්තියට ගිහිල්ලාම උපකාර ආයතනයට උපකාර ගත්තර ගමන්නේ පාසලේ එකහමාරෙන් පස්සේ. තව ප්‍රශ්නේ තියෙන්නේ පාසලේ හතහමාරෙන් එකහමාර වෙනකම් උගන්නන අතරතුර වෙනම පාසල් තියෙනවා ආයේ හතමාරලා එකම අටු ගන්න. ඒතර එළමයිගේ විනය හදන්නේ කවුද? බාහිර ක්‍රියාකාරකම් කරන්නේ කවුද? ඒව කිසි දෙයක් නැහැ. ඒ නිසා තක්සේරුකරණය වෙනසකට ලක් වෙනවා. දැකට විසා ඒකට විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා ඉස්සෙල්ලම. මොකද පන්ති කාමරෙන් උපයාගත යුතු ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපේ ප්‍රාථමික අංශයෙන් පටන් ගන්න. ඊළඟ අවුරුදු මොකද මේ ප්‍රතිසංස්කරණයක් කියන එක දවසෙන් දෙකෙන් කරන්න බෑ. අධ්‍යාපනයේ මේ ඔක්කොම කරන්නේ දරුවොත් එක්ක. එයාගේ මානසික මට්ටමත් එක්ක. ඒක නිසා අයකට දැන් වැඩ පිළිල කළා. දැන් 1610 ගුරුවරු පුහුණු කිරීම ආරම්භ කරනවා. පෙළපොත් අලුතෙන් නිර්මාණය කරලා තිනවා. ඒව මුද්‍රණය කරන්න කටයුතු කළා. දැන් සෙසු පොළ පෙළපොත් දැන් 75% මුද්‍රණ සංස්ථා මුද්‍රණය කරලා ඉවරයි. ලබන අවුරුද්ද. දැන් ඒක බෙදන්න පටන් ගත්තා අද ගබඩා වලට. 2022 තිබුණේ කොළ නැහැ. කොළ ගේන්න ඩොලර් නැහැ. දැන් මේ අවුරුදු දෙකේදී අපි මේ වෙනස කරලා තිනවා. ඊළඟට මම දැක්කලා අද මේ පාර්ලිමේන්තුවේ මම හෙට අමාත්‍යංශ ප්‍රකාශයක් කරනවා. සෞන්දර්ය විෂය තමයි ප්‍රාථමිකාංශයේ පදනම. සෞන්දර්ය විෂය වෙන් කර වෙනස් කරන්නේ නැහැ. සෞන්දර්ය සාමාන්‍ය පෙළක් තියෙනවා, උසස් පෙළක් තියෙනවා. ඊළඟට තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය දැන්ටත් තියෙන බාස්කට් එකේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් හර විෂයන්. හර විෂයන් අනිවාර්යයි. ඒකට තියෙනවා මව්බස, දෙවන බස ඉංග්‍රීසි, සිංහලට ඉංග්‍රීසි, දෙමළට ඉංග්‍රීසි. එතකොට ආගම, ඉතිහාසය, සමාජ අධ්‍යයනය, විද්‍යාව. මේ අනිවාර්ය හර විෂයන් 6. හර විෂයන් 6ට පස්සේ බාස්කට් තියෙනවා දෙකක්. ඒවෙන් තමයි තෝරගන්න ඉතුරු තුන. එන්න ඒකේ තමයි සෞඛ්‍ය විද්‍යාව, సౌందర్య, තොරතුරු තාක්ෂණ තියෙන්නේ. එතකොට දරුවෝ එතනින් ඒක තෝරගන්න. සමේ වැරදි මතයක් ගිහිලා තිනෝ මේ මේ නෑ ඒක වෙනස් කරන්නේ නෑ. තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයක් කරන්න අපි සූදානම්. අපිට ගුරු ටික හදාගෙන ඉන්න වෙනවා. 6 ඉඳලා ඉහළට උගන්න.
අද මිනිත්තු දෙකකින්
කරවසන්. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් કૃතිම බුද්ධිය. උසුකල්. 9 ඉහළට දැන් අපි පටන් අරන් තිනෝ පාඨමාලා පයිලට් ප්‍රොජෙක්ට් එක. ඊට පස්සේ ඒක 2025 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන ක්ලබ් 100ක් දැන්ට හදලා තියෙනවා. ඊළඟට පාසල් 1500ක්. මේ ව්‍යුහගත ප්‍රතිසංස්කරණ යටතේ ක්ලස්ටර් හැදෙනවා. ක්ලස්ටර් එක හැදුනාම ගරු මන්ත්‍රීතුමනි හැම ක්ලස්ටර් එකේම ප්‍රමුඛ පාසල හෝ දෙකක් තියෙනවා. සියලු විෂය ධාරාවන් තියෙනවා. ඒතර ඇඹිලි පිටියේ පණාමුරේ ඉන්න ක්ලස්ටර් එකේ දරුවටත් වතුකරේ හැටන් හෝ දික්කොය හැටන් දික්කොය හෝ තලවකැලේ ඉන්න ක්ලස්ටර් එකේ ප්‍රමුඛ පාසලට හෝ අනුරාධපුරයේ කැකිරාවේ හෝ නැත්නම් හොරෝපතන්නේ ඕනම දිහයක හම්බන්තොට ඕනම කෙලවරක හැම ක්ලස්ටර් එකම එක පාසලක් තිනව. තොරතුරු තාක්ෂණයත් එක්ක විෂය ධාරාවන් සියල්ල තියෙනවා. ඒ සියල්ල ජාලගත වෙනවා. ඔව්.
එහෙසමන්තේතුමා.
ගරු ඇමතුමනි රත්නපුර දිස්ත්‍රික්කයේ අර වතු පාසල් ගැන රත්නපුර දිස්ත්‍රික්කයේ මට ඒක කතාවෙදි කියන්න අමතකුණා. ඇතර මම මීට පෙර කීප වතාවක් කියලා තිනව ඔබතුමාට. රත්නපුර දිස්ත්‍රික්කයටම අද වෙනකන් විද්‍යාංශයෙන් දමිළ දරුවන් ඉගෙන ගන්න එක පාසලක්වත්
නැහැ. හරි ඒක අපි අවධානය යොමු කළා තියෙනවා. අපිට වතුකරේ ප්‍රදේශයෙන් උපාධිධාරීන් 1100ක් ලයිස්තුවක් එවලා තිනවා. අපි අර ගුරු සහායක ගන්න පෙර ඒකට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒගොල්ලන්ව බඳව ගැනීමේ ක්‍රමවේදයකට දැන් යනවා. ඒක තුලින් අපිට යම් ප්‍රමාණයක් දමිළ මාධ්‍යෙන් දෙන්න පුළුවන්. මොකද ඔබතුමා කියන කතාව ඇත්ත. මොකද උසස් පෙළ නෙමෙයි සාමාන්‍ය අධ්‍යාපනයටත් විශාල ගුරු හිඟයක් වතුකරේ තිබුණා. දැන් අපි ගැසට් කළා විභාගයට අයදුම්පත් කැඳෙව්වා. 2500ක් බඳව ගන්න මේ මැතිවරණ තිබුණාට අපිට මේ ප්‍රොසෙස් එක යන්න පුළුවන්. පත්තිම් විතරයි දෙන්න බැරි. ඒ ප්‍රොසෙස් එක යනවා. ඉතින් ඒකටත් කරන්න. ඒ නිසා මේ විශාල අභියෝග රාශියක් මැද්දේ සම්පත් හිඟවම මැද්දේ මේ වෙනකොට ගුරු හිඟේ සම්පූර්ණයෙන් අවසන් වෙන සංවර්ධන ධාරීන් ටික 17000ක් ඉන්නවා. එයින් 15000ක් අනිවාර්යෙන් අඩුම තරමේ මේගොල්ලෝ අභ්‍යාසලාභින් වෙනවා. ඒ අතරතුර අපි 20000කට ආසන්න සංඛ්‍යාවක් දැන් උපාධිධාරීන් සහ විද්‍යාපීඨවල පත්වීම් දීලා උරු තුලනය කිරීමේ අවශ්‍ය කටයුතු දැන් කරගෙන යනවා. ආණ්ඩුකාරතුමන්ලගේ අවසර ඉල්ලුවා. මම අද ලිපි ඇරියා. පළාත් සහ ජාතික පාසල් අතර උරු තුලනය කරගන්න එකඟතාවය දෙන්න කියලා. ඉතින් මෙන්න මේ පරිසරය ගැන මම සඳහන් කළේ ඒකයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2025 සිට 6 ශ්‍රේණියෙන් ඉහළට මාර්ගෝපදේශණයේ සහ වෘත්තීය පුහුණුව ලබා දීම පිළිබඳව දැනුවත් කළා. 9 ශ්‍රේණියේදී තීන්දුව කරන්න පුළුවන් වෘත්තීය පුහුණු පැත්තට යනවද සාමාන්‍ය පෙළ උසස් පෙළ කළා ඉහළට යනවද කියන එක. ඒ සඳහා අවශ්‍ය පසුබිම හදා ගැනීම තමයි මේ දවස්වල අපි කළේ. ඒ නිසා ඔබතුමන්ලාගේ ප්‍රශ්න වලට පිළිතුරු මම මෙතන නොහිටියත් ඕන කෙනෙකුට කරන්න පුළුවන් තරමට මම හදලා දෙයි. ඒකයි අපේ වගකීම. ඒ වගකීමේ දැන් ඉටු කරන තැනට අපි ඇවිල්ලා තිනවා. මට දුන්න විෂය මම සූතිවන්ත වෙනවා ප්‍රශ්න ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්.
කොහොම සූති ඔබතුමාට න්‍යාය පත්‍රයේ අද දිනට නියමිත කටයුතු අවසන් කරනවා. පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30ට යළි රැස් වෙනවා.